Honorable Ashok Abhay Singh. Order, please. Yes. Honorable Edward Kunasagara to the chair.
Garu Ashok Abhay Singh, Amituma.
Garu Mula Sonar Ode Mantri Tumani. Vipaksha Visin Genen Lada Mima Samava Kaltabi Me Vivade Di. Vipakshe Sahabagite Ita Maduvim Pilimada Mam Mulinma Kanakato Prakashakatma. Eva Game Yojana Genapu Mantriyat me Avastavidi Sabavine. Kesevetat me Avastavidi Itama Kalojita Yojanava Genalatino Magnisada me Rate Janatava Denagata Yutu Prasna Kiepyak me Vivade Ose Rate Janatavata Denaganimata Lebeno. Adivigi Marga Pilibandava Visheshenma Rate Janatava Then Vedivedi and Kataka and Patangarantir. Other night, May Madhyam Adivigi Marga, May Rate Siduena, Vishalatama, Viaputi about Patelatir. Dollar billion a Tunakatasa and Mudalak. He can a Koti Hatalis Tunda Pamana, Mudalak, May Madhyam Adivigi Margator, Vedankaran. Tindu Kalatiano, Palavini Devini Tungini Adira, Sandaha, Kilometer Ekasia, Atai Dasama Attack Penue. Visheshem Port City Via Putiat, Samane, Samasta Viedama, Dollar Billioner, Ekaisam Pahat, Dekatatan Mudalak. Isa Visheshem, Adavadi, Mirate, Pavatena, Vishalatam, Via Putilesam, Adivigi Marga, and Dunanapula. Visheshem Adivigi Marga Hadadi, Dakshin Adivigi Marga, Columbusita. Matra Dakwa Adivigi Marga Salsum Kalatiedi, May Salsum Kere Sampur name Pasmata Duan Adivigi Margia. May Kilometer Gana Vishal Pramane Tula Kisima Kanumata Divina Margia Knehe Namut May Adivigi Margia Hadad the Columbusita Matra Dakwa Engineer Estimate to Tavada Palavini Kotse Siat Ekasia Dahatunok. Vedi Mudulogut, Devini Adire, Sieta Desia, Visakata Vedi, Engineer Estimate Rada, Vedi Mudulogut, Vidangela Tiano, Kisima Kanumata Gamankana Margia and Namatu. Visheshen Apime, Madhyam Adivigi Margia Tula, Mema Kilometer Ekasi Ate, Sieta Visak Kanumatin Gamankarno. Then may Ganam Piliban Sansadat Bukavakana Katakana Tatiatino. Samaning Polo Godakirima Tula May Marga Kidikara Diana Viedam Vage Tunguniaka Vidalak May Vedi Mudalak May Kanumata Gamankarna Marge di Vaivena Bava Kaurudano Denisa Visheshenma Mema Marga Sakaskiri Medi Engineer Estimate to Tulama Sitimin මෙම ඇස්තමේන්තු කිරීම තුල විශේෂ ප්‍රශ්නයක් මතුවෙනවා මං හිතන්නේ ඉංජිනේරු ඇස්තමේන්තුව තුල මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන්න ආරම්භ කර ක්‍රියාත්මක කරන්න අපහසු වෙන නිසා ඒ නිසා තමයි යම් යම් වැඩිවීම් වෙලා තියෙන්නේ නමුත් පසුගිය රජය 113ක් 220ක් ඉංජිනේරු ඇස්තමේන්තුවට වඩා වැඩියෙන් වියදම් කළ මුදල් උනත් අපේ රජය පැමිණි පසු Kisima Marga Xandha, Sieta Visakatavada, Engineer Estimate to Vada, Vedimudala Kvidangelane. Inisa Visheshem, Api Janatavata Prakashakala, Pone Mavastavaka, Toraturu Denigani, Panatuling, Mapilivada Janatav, Denuatu in Nepulua, Ape Raja, Baleta Patuna, Pasu, Dedas, Pahalaway, Api Bulinma, Toraturu Denigani, Panata, Idripat Kelet, Ape Raja Nunat. යම්කිසි වරදක් කරනවා නම් ජනතාවට ඒ පිළිබඳ සත්‍යතර දොරතුරු දැනගැනීමේ අවශ්‍යතාවය ඒ ජනතාවට ලබා දීම සඳහා ඒ නිසා විශේෂයෙන්ම අද ලංකාවේ සිදුවන විශාලම ව්‍යාපෘතිය වුණත් යම් ප්‍රශ්නයක් සිදුවනවා නම් ඒක ජනතාවට දැනගැනීමේ හැකියාව අපි ලබා දීලා තියෙනවා විශේෂයෙන්ම මම ජීවත් වන කුරුණෑගල ප්‍රදේශයේ පසුගිය දිනවල මේ පිළිබඳ විශාල ආන්දෝලනාත්මක ප්‍රශ්න ඇති වුණා මාර්ග සංගමන අධිකාරිය සභාපතිතුමා ඒ ප්‍රදේශවලට ගොස් ජනතාව දැනුවත් කිරීම කළා විශේෂයෙන්ම දක්ෂින අධිවේගි මාර්ගයේ තිබුණු අඩුපාඩු මගහරවාගෙන මේ මධ්‍යම අධිවේගි මාර්ගය සකස් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළ රාශියක් කරලා තියෙනවා දක්ෂින අධිවේගි මාර්ගයේ මාර්ගය ගමන් කරද්දි එක ඉඩම දෙකට බෙදුනහම මේ ඉඩම සිට අනිත් ඉඩමට එහා පැත්තට යන්න විශාල දුර ප්‍රමාණයක් ගිහිල්ලා ජනතාවට ගමන් කරන්න තිබුණු තත්ත්වය මධ්‍යම අධිවේගී මාර්ගයේ ඒ ඉවත් කරලා ඒ මාර්ගයේ ඒ තමන්ගේ ඉඩම දෙකට බෙදුනහම අනිත් ඉඩමට යන්න හැකියාව මේ මාර්ගය තුල අපි සකස් කරලා තියෙනවා ඒ ඊටමත් මාසන්නේ අපි අනිත් අධිවේගී මාර්ගවල විශේෂයෙන්ම තුණු අඩුපාඩු සියල්ලම මේ මධ්‍යම අධිවේගී මාර්ගය තුලින් සකස් කරගෙන තියෙනවා ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමා මේ සභාවට ප්‍රකාශ කළා මේ මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වැනි අදියර ඉදිකිරීමේදී බිලියන 25ක් ඒ කියන්නේ කෝටි 2500ක ඇස්තමේන්තුව වඩා අඩු මුදලකින් මේ ව්‍යාපෘති ඉදිකිරීම සඳහා ඒ කොන්ත්‍රාත්කරුවන් සමග සාකච්ඡා කළ බව ඒ නිසා විශේෂයෙන්ම ගරු අග්‍රාමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා එවැනි මුදලක් මේ රටට ඉතුරු කර දීමට එතුමා මූලික වීම පිළිබඳව විශේෂයෙන්ම ගරු මහමාර්ග ඇමතුමාත් සමග එකතු වෙලා විශේෂයෙන්ම අපේ රජයේ පැමිණි පසු මෙවැනි ව්‍යාපෘති රාශියක් අපිට රජයට මුදල් ඉතුරු කර දෙන්න පුළුවන් වුණා මම ප්‍රවාහන සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යාලයට වගකීමෙන් කියනවා ගුවන් තොටුපළේ කටුනායක ගුවන් තොටුපළේ ධාවන පතය නවීකරණය කරන්න පසුගිය රජයේ ඩොලර් බිලියන 88ක මුදලක් තීන්දුව කරලා තිබුණත් අපිට ඩොලර් බිලියන 48කට අවසන් කරන්න පුළුවන් වුණා ඩොලර් බිලියන 40ක් අපි රටට ඉතුරු කරලා දුන්නා ඒ ව්‍යාපෘතිය තුලින් ඒ නිසා අපි විශේෂයෙන්ම අපේ රජය හැකිතාක් මේ රටේ ජනතාවට වාසි වෙන විදිහට තමයි මේ ව්‍යාපෘති අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා තමයි පෝට් සිටි ව්‍යාපෘතියේ අක්කර ගානක් පිටරටට සින්නක්කර ලබා දීමට පසුගිය රජය තීන්දුව කරලා තියෙද්දි අපි විසින් ඒ සින්නක්කර ලබා දීම නවත්වා බදුපදනම් මත ලබා දීමට ඒ තීන්දුව කළේ ඒ නිසා විශේෂයෙන්ම අද මෙම ව්‍යාපෘතිය ගැන කතා කරන විපක්ෂය මම හිතන්නේ තේරුම් ගනී ඉදිරියේදී අප නව රජය මේ ආරම්භ කරලා තියෙන වැඩපිළිවෙල ඔස්සේ ජනතාවට කුමන සේවා සැලසෙනවද කියලා පසුගිය රජය unsolicited proposals ඒ කියන්නේ tender කැඳවීමකින් තොරව මේ මාර්ග ලබා දීමේදී විශේෂයෙන්ම චීන රජය සමග චීන එක්සීම් බැංකුවෙන් ණය මුදල් ලබා ගන්නා වගේම චීන CDB China Development Bank බැංකුවෙන් විශාල ණය මුදලක් ලබාගෙන තියෙනවා වාර 3කට ඩොලර් මිලියන 952ක එක්වරක් ඩොලර් මිලියන 500ක් අනිත්වර ඩොලර් මිලියන 310ක් තවත්වර ඩොලර් මිලියන 152ක් බැගින් එවැනි බැංකුවලින් එක්සිම් බැංකුව වගේ අඩු පොලියට මුදල් ලබා දෙන බැංකුවලින් ගන්නේ නැතුව මේ වාණිජ බැංකුවලින් මුදල් ලබා ගත්තාම ඒ පොලි ප්‍රමාණය වැඩි වෙනවා ඒක රටට විශාල ප්‍රශ්නයක් බවට පත් වෙනවා නමුත් පසුගිය රජය ඩොලර් මිලියන 952ක් ඒ කියන්නේ ඩොලර් බිලියනයකට ආසන්න ප්‍රමාණයක් CDB China Development Bank බැංකුවෙන් ලබා ගත්ත බව මහා මාර්ග අමාත්‍යාංශයේ ගිණුම් වල සඳහන් වෙනවා ඒ නිසා විශේෂයෙන්ම අපි මේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීමේදී රටේ ජනතාවට විශාල ප්‍රශ්නයක් වෙන්නේ නැතුව ඒ රට ජනතාව ජීවත් වෙන ප්‍රදේශවල ඒ භූ විෂමතා අනුව ඒ ජනතාවට සහන සලසමින් ඒ ජනතාවගේ ඉඩම් වලට වන්දි ගෙවමින් මෙම මේ ලංකාවේ සිදු කරන විශාලතම ව්‍යාපෘතිය ආරම්භ කිරීම පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමාට ඒ වගේම ප්‍රධානී වශයෙන්ම මහා මාර්ග අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙමින් මෙම ව්‍යාපෘතිය අපි බලාපොරොත්තු වෙන 2020 ජනවාරි වන විට විවෘත කරන මේ ජනතාවට මෙම සහනය ලබා දීමට හැකි වේවායි විශේෂයෙන් ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ගරු ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමා
බොහොමත්ම ස්තුතියි ගලු මූලාසනේ මන්ත්‍රීතුමනි අද දවසේ අධිවේගී මාර්ග ඉදිකිරීම සම්බන්ධයෙන් ගෙනාපු සභාව කල්තබන යෝජනාවේදී මම කනගාටුවෙන් වුණත් කියනවා මෙහි අවශ්‍යතාවය කාටත් තියෙනවා ඒ වුණාට පහුගිය රජයේ කරපු ව්‍යාපෘති සමහර ඇමතිවරු සහ සමහර මන්ත්‍රීවරු බොහොම අපහාසයෙන් උපහාසයෙන් හෙලා දැක්කා. ඒකට උදාහරණයක් තමයි අපේ කබීර් හෂීම් හිටපු ඇමතිතුමා වර්තමාන ඇමතිතුමා එතුමා ප්‍රකාශ කළා මේ නුවරට ගමන් කරන අධිවේගී මාර්ගය හදන්න ආරම්භ කරන්න බොහොම කල් ගත්තා. ඒ වැඩපිළිවෙලක් කෙරුවේ නැහැ. ඒ නුවර ප්‍රදේශයට ගමන් කරන්න වැඩපිළිවෙලක් තිබුණා ලොකු වාහන තදබදයක් තිබුණා කියලා. හැබැයි මේ මේ මාර්ග පද්ධතිය මේ මාර්ග පද්ධතිය ගොඩ නැගෙද්දි මොනතරම් වියදමක් යනවද කියලා ඊට පස්සේ එතුමම ප්‍රකාශ කළා. පළමුවෙන් දකුණු අධිවේගී මාර්ගය, ඒ වගේම කොළඹ කටුනායක අධිවේගී මාර්ග වගේ අධිවේගී මාර්ග හදලා ඒ තුලින් රටේ අවශ්‍යතාවය රටට පෙන්නලා ව්‍යාපාරික අවශ්‍යතාවය පෙන්නලා ඒ වගේම වරායක් ඉදිවෙද්දි ගුවන් තොටුපළක් ඉදිවෙද්දි ඒ කර්මාන්තපුර හැදෙද්දි ඒවට අවශ්‍ය කරනේ අධිවේගී මාර්ගයේ අවශ්‍යතාවය පෙන්නලා යම්කිසි වැඩපිළිවෙලක් තමයි ඒ වකවානුවේ අපේ රජය තිබිච්ච රජය ආරම්භ කළේ. යම්කිසි තිබුණා ප්‍රතිපත්තියක් යම්කිසි වැඩපිළිවෙලක්. එහෙම නැතුව අපේ කිරියල් ඇමතුමා කියනා වගේ අර දළදා වහන්සේ වන්දනාමාන කරන්න එහෙම නැත්නම් එහෙ තියෙන බෞභෝග මෙහෙට ගේන්න ඒ ඒ වැඩපිළිවෙල පමණක් නෙවෙයි. දැන් අද අද මේ 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 මාර්ගය ගමන් කරන මාර්ගයේ ඉඩකඩම් වල වටිනාකම ඉතා විශාලයි. එතකොට මේ මාර්ගය ඉදිකරන්න යනවා නම් විශාල මුදලක් රජය අයින් කරන්න ඕන. එතකොට පළවෙනියෙන්ම අත තියෙන පළවෙනියම පටන් ගන්න ඒ අධිවේගී මාර්ගයට විශාල මුදලක් අයින් කරලා අපේ රටේ අධ්‍යාපනය, අපේ රටේ සෞඛ්‍ය, අපේ රටේ ප්‍රවාහනය, අපේ රටේ මේ අවශ්‍ය සංවර්ධනය ගෙන යන්න ඕනම රජයකට බලපෑමක් තියෙනවා. ඉතින් මේ වගේ සරල දෙයක් තේරුම් ගන්න බැරුව ඒ එතුමා කතා කරලා කිව්වා එදා විපක්ෂ කිසි දෙයක් කතා කරේ නැහැ කියලා. එතුමා හිටියත් විපක්ෂය තමයි. එතුමා කටයුතු කරුවෙත් විපක්ෂේ. රටේ හිටියද නැද්ද පිටරට හිටියද අපි දන්නේ නැහැ. එතුමා එදා යම් කිසි වැරද්දක් වෙනවා නම් අද විපක්ෂය අපි මේ වැරදි පෙන්වලා දෙනවා වගේ කතා කරන්න තිබුණා. දැන් අපි හැමදාම අපි කිරියල් ඇමතුමාට කතා කරලා කියන්නේ මේ ගම්පහ දිස්ත්‍රික්කේ මිහිරිගම වේයන්ගොඩ මේ තියෙන ගම්මානවල විශාල ප්‍රශ්න ගණනාවක් මේ වෙද්දි පැන නැගිලා තියෙනවා. අපේ කනක හේරත් මන්ත්‍රීතුමා කතා කරලා කිව්වා ඒ කෑගල්ල ඒ රඹුක්කන ඒ ප්‍රදේශවල අද පත්වලා තියෙන ගලගෙදර පත්වලා තියෙන තත්ත්වය. අද ඇමතිවරයෙකුට ජනතාවත් එක්ක සාකච්ඡාවකට යන්න බෑ. ඒ ජනතාව ඇමතිවරයාට දෝෂාරෝපණය කරනවා. අපි ඒ මාධ්‍ය තුලින් ඊය පෙරේදා දැක්කා. ඉතින් ඒ නිසා අර හැමදාම අර ගෙදර තියෙන මොන හැමතද තඩිබානෝ වගේ රාජපක්ෂ පාලනයේ කාලේ කිය කිය මේ විවාදය අද සාකච්ඡාවට ගන්න. ඉතින් ඒ නිසා මේ මේ தත්ත්වෙ නෙමෙයි අපි කටයුතු කළ යුත්තේ. මේ தත්ත්වෙ නෙමෙයි. අද අපි දන්නවා දැන් අද මිහිරිගම මැතිවරණ කොට්ටාසේ දැන් මල් ළඟ තියෙනවා එකම ඉඩම දෙපැත්තට බෙදෙද්දි මේ දාම්පගේ දෝන ලාලනී කාන්තිලතා කියන මහත්මියගේ එකම ඉඩම. ඒ ඉඩමේ පර්චස් එකකට රුපියල් 12000යි හම්බෙන්නේ. මේ ගොඩ ඉඩම් පර්චස් එක. එතකොට ඒ එතුමියගේම අනිත් පැත්තේ ඉඩමට හම්බෙනවා පර්චස් එකට 68000ක් හම්බෙනවා. ඉතින් එතකොට රුපියල් 12000ක් පර්චස් එකට ගෙවන 68000ක් ගෙවන ඉඩමටම ඇයි 12000ක් ගෙවන්නේ? ඉතින් මේ වගේ ප්‍රායෝගික ගැටලු අද ගම්පහ දිස්ත්‍රික්කයේ පුරාවට මම හිතන්නේ මූලාසනෙ ඉන්න ඔබතුමත් දන්නවා සම්බන්ධීකරණ කමිටු ඉන්න සභාපතිතුමත් අද මේ සභාවේ ඉන්නවා එතුමත් දන්නවා විශාල විදියට මේ ගැටලුවත් එක්ක ජනතාව ඉන්නවා. අද ඒ ජනතාව මහාමාර්ග අමාත්‍යාංශය ළඟට ආවා අද ඒගොල්ලන්ගේ විරෝධතාවය පෙන්වන්න. ඉතින් මේ ඒකාබද්ධයයි ගිහිල්ලා කරන විරෝධතාවයක් නෙවෙයි. දැන් අපි අරගත්තාම අපේ රටේ විශාල මාර්ග පද්ධතියක් තියෙන. අපේ රටේ මාර්ග දැන් අර පාටලි චම්පක ඇමතිතුමා කතා කරද්දි කිව්වා අපි දර්ශක වලින් ගත්තාම දූෂණ දර්ශකේ උඩට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම නොයෙකුත් දර්ශක වලින් අපි උඩට ගිහිල්ලා තියෙනවා. නමුත් අපි මාර්ග පද්ධතිය ගත්තාම ලෝකෙත් එක්ක ගත්තාම අපි 33 වෙනි තැන ඉන්නවා කියලා. අපිට ඒක ආඩම්බරයක්. මොකද රටක් සංවර්ධනය වෙන්න ඕන නම් ප්‍රධානම ඉලක්කය තමයි මාර්ග. ඒ රටේ තියෙන කෘෂිකර්මාන්තේ, ඒ රටේ තියෙන දීවර කර්මාන්තේ, ඒ රටේ තියෙන අනෙකුත් සියල්ල හරියට තමුන්ගේ හෘද වස්තුවට අර රුධිර කේශනාලිකා එකතු වෙනවා වගේ මේ මේ මාර්ග පද්ධතිය තමයි මේ රටට ජීවය දෙන්නේ. මේ රටේ හැම කටයුත්තකටම ජීවය දෙන්නේ. ඉතින් ඒ නිසා මේව හදද්දි ප්‍රතිපත්ති මේ තීන්දුව ගන්නවා. අගමැතිතුමා පැහැදිලිවම අගමැතිතුමාගේ අමාත්‍යාංශය මොකද්ද? ප්‍රතිපත්ති සැලසුම් ඇති කිරීමේ අමාත්‍යාංශය. ඉතින් එතුමාට තමයි මාර්ග ප්‍රතිපත්තිය නැත්තේ. එතුමා මාර්ග ප්‍රතිපත්තිය හරියට මේ අවුරුදු දෙකමාරට තුනට හදාගත්තා නම් අද මේ සභාවේ ඇතිවෙච්ච ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි මධ්‍යම අධිවේගී මාර්ගය දැන් අවුරුදු දෙකමාරක් මෙතුමා කිරියල් ඇමතුමාම මිහිරිගමට ඇවිල්ලා මේකේ මූලික අධියර 2015 මැද භාගයේ ඇවිල්ලා කතා කරලා කිව්වා අපි 17 මේක හදනවා කියලා. ඔබතුමා 17 හදලා ඉවර කරනවා කියපු පාරෙන් හරියට මීටර් 100ක් තව යන්න බැරුව ගිහිල්ලා තියෙනවා. මීටර් 100ක් යන්න බැරුව ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ගරු ඇමතිතුමනි, අද වෙදි දේශීය කොන්ත්‍රාත්කරුවෝ 12 දිනකට මේ මාර්ගය දුන්නා කියලා කියනවා. ඒ දුන්න උදවිය බාර දුන්න කොටසේ අද වැඩ නවත්තලා. අද මහජන උද්ඝෝෂණ නිසා ඒ දේශීය කොන්ත්‍රාත්කරුවෝ අද ලොකු අනතුරකටපත් වෙලා ඉන්නවා. ඒගොල්ලන්ට ගෙවීම් කරන්න විදියක් නැතුව, ඒගොල්ලන්ට වැඩ පටන් ගන්න විදියක් නැතුව, ඒගොල්ලන්ගේ ඒ ව්‍යාපෘතිය ගෙනියන්න බැරුව. ඒ වගේම අපි පැහැදිලිවම අපේ රජයේ කාලේ මේ පාර පාලං උඩින් ගෙනියන්න, එහෙම නැත්නම් පස් දාලා ගොඩ කරන්නේ නැතුව එලිවේටර්ස් ක්‍රමයට මේ පාර ගෙනියන්න තමයි සැලසුම් කරලා තිබුණේ. ඒව කුඹුරු වලට හානියක් වෙන්නේ නැහැ. අද කන්න හතර පහ මේ කුඹුරු වැඩ කරගන්න බැරුව ඒ කුඹුරු ගොවියෝ පැත්තකට වෙලා ඉන්නවා. ඒ නිසා විශාල විදිහට අද ගම්පහ දිස්ත්‍රික්කේ වැඩියෙන්ම වගා කරන කුඹුරු ප්‍රදේශය අද මේ මාර්ගය නිසා අඩපණ වෙලා තියෙනවා. හෙක්ටයාර් 17000ක් 18000ක් තියෙන ප්‍රදේශයේ අද හෙක්ටයාර් 3000කට වැඩිය වැඩ කරගන්න හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා අර පාර හදද්දි කොමිස් ගත්තාය, මේ පාර හදද්දි කිසිම සාක්ෂියක් නැහැ. මෙතන කිසිම සාක්ෂියක් නැහැ. අපේ රටේ තියෙන මහමාර්ග කිලෝමීටර 11500ෙන්, පළාත් සභා මාර්ග 15500ෙන්, ග්‍රාමීය මාර්ග 64500ෙන්, සමස්ත මාර්ග 116000 ප්‍රමාණයෙන් මම හිතන්නේ 135කට 40කට වැඩි ප්‍රමාණයක් පහුගිය කාලේ අපි වැඩ අවසන් කළා. වැඩ අවසන් කළා ග්‍රාමීය මාර්ගවලට. එතකොට අපේ තිබිය යුතු ප්‍රතිපත්තිය අපි ආධුනික මන්ත්‍රීවරු හැටියට අපි දකින්නේ ගරු ඇමතුමනි, තදාසන්න ප්‍රදේශවල තියෙන බාධකේ ඉවත් කරමින්, තදාසන්න ප්‍රදේශ උදාහරණයකට දැන් කබිර් හෂිම් ඇමතුමා කිව්වේ මොකද්ද? ඒ නුවරට යන ඒ ට්‍රැෆික් එක ගැන. නමුත් අපි දන්නවා නුවරට යන ට්‍රැෆික් එක කෑගල්ල අර බයි රෝඩ් එක දැම්මට පස්සේ, කෑගල්ලේ බයි රෝඩ් එක දැම්මට පස්සේ විශාල විදිහට නැතුව ගියා. හැබැයි එතුමා කෑගල්ල ජීවත් වෙන්නේ. එතුමා ඒක දැක්කේ නැහැ. එතුමා දැක්කේ රාජපක්ෂ වැරද්ද විතරයි. ඉතින් ඒ නිසා අපිට තියෙන කනගාටුව වැරද්දක් වුණා නම් වැරද්ද පෙන්වලා දෙන එක විපක්ෂ යුතුකම. අද අපි ඒ කාර්යභාරය කරන්නේ. ඒ නිසා අපි යෝජනා කරන්නේ මේ සභාවට මේ අධිවේගී මාර්ග හිතුමතේ තනන්නේ නැතුව ඒ අධිවේගී මාර්ගවල අවශ්‍යතාවයට අපි මේ වෙලාවේ වැඩ කටයුතු කරුවා. ඒ වගේම මේ මධ්‍යම අධිවේගී මාර්ගය කරනවා නම් අපි ඒකේ තදාසන්නම ප්‍රදේශවල වාහන ට්‍රැෆික් එක වැඩියෙන්ම ඇති වෙන ප්‍රදේශවල කඩිනමින් අපිට වැඩ ඉවර කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි දැන් කඩවතින් පටන් ගත්තාම අපිට පුළුවන් මේක කෑගල්ල දිහාට එනකන් එතනින් පස්සේ අපිට දෙවෙනි අදියරක් තුන්වෙනි අදියරක් විදිහට. එතකොට අපිට විශාල මුදලක් මූලිකව යොදවන්න වෙන්නේ නැහැ. දැන් උදාහරණයකට උතුරු අධිවේගී මාර්ගය අපි වෙන පැත්තකින් ගත්තොත් අපි දන්නවා මේ කොළඹ කටුනායක අධිවේගී මාර්ගයත් එක්ක ඕන නම් ඒ පැත්තෙන් පටන් ගන්නත් පුළුවන්. එතකොට පුත්තර හලාවතින් එහාට මේ තදබදේ නැහැ. හලාවත දක්වා දික් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අනුරාධපුරේ පැත්තේ යනවා නම් අනුරාධපුරෙන් එහාට තදබදයක් නැහැ. නමුත් අපි කරන්නේ මොකද්ද? අරහෙට දෙනවා කොටසක්, මෙහෙට දෙනවා කොටසක්, හැමතැනම තැන් තැන් වලින් වැඩ පටන් ගන්න කියනවා. ඔක්කොම වැඩ එක තැන හිටලා
තියෙනවා. මතුමා දැන් අවසන් කරන්න.
මට තප්පර 30ක් දෙන්න. ඒ නිසා පැහැදිලිවම කියන්නේ මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි, මේ මූල්‍යමය නාස්තිය අපි දැක්කා. ඔබතුමා ගිය වසරේ අයවැයෙන් වෙන් කරගත්තු මුදල මම හිතන්නේ බිලියන 110ක 120ක වගේ වැඩ කරලා තව පරිපූර්ණකිනුත් බිලියන 53ක් ඉල්ලගත්තා. එතකොට මේ බිලියන 53 ඉල්ලගත්තට අපි ප්‍රායෝගිකව අපේ ගමේ අපේ ප්‍රදේශයේ අපි දකින්නේ නැහැ අපේ මාර්ග ගොඩ නැගෙනවා. දැන් වෙන වතාවල් වල ලැබුණ තරම් මේ මාර්ග පද්ධතියේ ප්‍රමුඛතාවය ලැබෙනවා. නමුත් මේවා කඩිනම් කරගන්න නම් අර චෝදනාවලට ලක් වෙන්නේ නැතුව ඒකේ නිවැරදිතාවයක් තියාන. ඔබතුමාලානේ තොරතුරු පනත ගෙනාවේ, ඒක හොඳයි. හැබැයි තොරතුරු පනතෙන් ලැබෙන තොරතුරු හොඳ නැත්නම් ඒක රටට ගැලපෙන්නේ නැහැ. තොරතුරු පනතෙන් ලැබෙන තොරතුරු අති භයානක නම් ඒක තමයි අද සිද්ධ වෙලා තියෙන්නේ. අද සිද්ධ වෙලා තියෙන්නේ යම් යම් කොන්ත්‍රාත් දෙන්න කියලා ඉල්ලීම් කරන ලියුම්, ඒ වගේම යම් යම් ඉන්ෂුරන්ස් කරන්න ඉල්ලලා තියෙන ලියුම්, ඒවා සියල්ල අද එළියට එනවා. එහෙම වෙච්චාම ජේෂ්ඨ ඇමතිවරු වශයෙන් අපි ඔබතුමාලව අපි ඒක රටේ ජනතාව දකින්න වෙනස් විදියට.
දැන් අවසන් කරන්න.
ඒ නිසා ඒ කටයුතු සිදු නොවි නියම ජාතික ප්‍රතිපත්තියක් ඇතුව මේ මාර්ග පද්ධතිය ගොඩනගන්න සියලු දෙනා එකතු වෙලා වැඩසටහනක් හදමු කියලා ඒ යෝජනාව කරමින් කාලය ලබා දුනට ස්තුතිවන්තයි.
ගරු තුසාර ඉන්ද්‍රනිල් මන්ත්‍රීතුමා.
බොහොම ස්තුතියි මූලාසනයේ මන්ත්‍රීතුමනි. මා සන්තෝෂ වෙනවා අපේ ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමාගෙන් පස්සේ මට කතාව ලැබීම පිළිබඳව. එතුමා බොරළු පාරවල් පිළිබඳව විශේෂඥයේ, බොරළු පිළිබඳව අති විශේෂ හැකියාවක් තියෙන පුද්ගලයෙක්, කාපට් පාරවල් අධිවේගී මාර්ගයන් පිළිබඳව කරපු විග්‍රහය පිළිබඳවත් ස්තුතියි. ඒ පිළිබඳවත් මම ස්තුතිවන්ත වෙමින් විශේෂයෙන් අනුර දිසානායක මන්ත්‍රීතුමා තමයි
අනුර පොයින්ට් ඔෆ් ඕඩර්
නෑ 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 බොරළු පිළිබඳ විශේෂාංග
ඉන්දික අනුරුද්ද කියලා කිව්වා
කාපට්
මන්ත්‍රීතුමා මම බොරළුද කළු ගල්ද නෙමෙයි මම හැබැයි මැටි සම්බන්ධයෙන් විශේෂ නැහැ
හරි
අවසන් කරා
මැටි දාන්න නෑ පාරවල් වලට
බොරළුද
බොරළු තමයි දාන්නේ පාරවල් වලට ඉතින් මේ බොරළු පිළිබඳව විශේෂඥය කාපට් පාරවල් පිළිබඳව කතා කරන්න කොහොමද කියන ප්‍රශ්නේ මම හැබැයි සමා වෙන්න එතකොට අනුර දිසානායක මන්ත්‍රීතුමා ගෙන එනු ලැබූ යෝජනාව අපි සන්තෝෂ වෙනවා අපේ රජයේ තියෙන විනිවිදභාවය පිළිබඳව අපි සන්තෝෂ වෙනවා දැන් පහුගිය ආණ්ඩුව කාලේ මේ වගේ යෝජනා ගෙනල්ලා හඬක් නගන්න පටන් ගත්තා මංගල සමරවීර මැතිතුමා ශ්‍රීපති සූර්යාරච්ච මැතිතුමාලා මේවා ගැන හඬක් නගන්න පටන් ගත්තා පහුගිය කාලේ මංගල සමරවීර මැතිතුමාට දුන්න පයින් එක කාණ්ඩුවෙන් පළයන් එළියට ශ්‍රීපති සූර්යාරච්ච මැතිතුමාව නිකක් නෙමෙයි මාර්ගහක හප්පලා මරලා දැම්මා එහෙම තමයි ගැහුවා අනුරාධපුරේ ඉඳලා එනකොට ගැහුවා මාර්ගහක උඩුකුරුණ්‍යම් වෙන්න ගැහුවේ එහෙම තමයි මේ පහුගිය කාල පරිච්ඡේදවල මේ පිළිබඳව ප්‍රශ්න කරපු අයට ලැබිච්ච දඬුවම් ඉතින් අපි අනුර දිසානායක මන්ත්‍රීතුමාට අපි ස්තුතිවන්ත වෙනවා අපේ රජයේ මේ තියෙන නිර්දෝෂී භාවය සහ මේ විනිවිද භාවය පිළිබඳ මේ හොඳම කැඩපතක් සහ හොඳම අවස්ථාවක් මේක එතකොට ඒකම මට අහන්න තියෙන සිද්ධිය පුදුමාකාර කැක්කුමක් පුදුමාකාර වේදනාවක් මොකද දෙයනේ මේ හාහපුරා කියලා මේ අපි උතුරු කඳුකර අධිවේගී මාර්ගයකට ඇයි මේ තරම් මේ තියෙන දෝෂාරෝපණය සුද්ධෝ ඇවිල්ලත් අපේ රටේ හාහපුරා කියලා හැදුවේ කඳුකරේ සහ කොළඹ අපි ආකරුවේ අපේ දුම්රිය මාර්ග පද්ධතිය සකස් වුණේ මධ්‍ය කඳුකරේ සහ අගනගරේ අපි කළ යුතුව තිබිච්චද ඒක හැබැයි රටක එක කොනක එක මායිමක මූදක් අයිනේ තමන්ගේ ප්‍රාන්තයට යන්න තමන්ගේ ගමට යන්න ගුවනින් යන්න මාර්ගයක් හදාගත්තා දියෙන් යන්න හාබර එකක් හදාගත්තා ගොඩින් යන්න මාර්ගයක් හදාගත්තා රටක එක පළුවක මායිමක ඒ කාලේ තිබිච්ච නැති කැක්කුමක් අද රටේ අත්‍යවශ්‍ය දා ඉඳලම මධ්‍ය කඳුකරයත් එක්ක තමයි අපේ මේ යවුනේ අනිත් එක දැන් මේ දළදා මහන්සේ වඳින්න යන්න කියලා මේක ලඝු කරනවා මේක තියෙන වටිනාකම නැති කරනවා දළදා වහන්සේ වඳින්න යන්නත් ඕන තමයි දළදා වහන්සේ වඳිනවට වැඩිය මේකේ මහ විශාල තව විශාල සමාජ ආර්ථික වටිනාකම් රාශියක් තියෙනවා මේ අධිවේගී මාර්ගයේ ප්‍රයෝජනවත් වෙන්නේ මහනුවරට විතරද මේක බස්නාහිර පළාතට සබරගමුව පළාතට විශේෂයෙන් අපි වයඹ පළාතට මධ්‍යම පළාතට උතුරු මැද පළාතට මේ සියලු පළාත් තව ටිකක් අපිට දීර්ඝ කරපුවාම අපිට උතුර දක්වා අර එක මන්ත්‍රී කෙනෙක් මට කියනවා ඇහුණා මේක ජාතික සමගිය සඳහා පාලමක් කරගත හැකි මාර්ගයක් ඉතින් මේ කටයුතු සඳහා ඇයි අපි මේ තරම් ද්වේෂයෙන් කතා කරන්න කියන සැකය අපිට මතුවෙනවා අපි දන්නවා අපි සාමාන්‍යයෙන් කොළයක් ගත්තොත් ගහක කොළයක් ගත්තොත් ඒ අණු නාලිකා 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 නාරටි ටික එකතු වෙලා ප්‍රධාන නාරටියක් දිගේ ගමන් කරනවා වගේ මේ අධිවේගී මාර්ගය හරහා අපේ කුරුණෑගල දිස්ත්‍රික්කයට පිවිසුම් කීපයක් දාලා තියෙනවා අපේ විශේෂයෙන් අපේ රාජධානි තියෙනවා දමදෙනිය රාජධානිය පඩුවස්සෝර රාජධානිය කුරුණෑගල රාජධානිය යාපහුව රාජධානිය මේ එක රාජධානියකට සංචාරක වෙන්නේ නැහැ තමුන්නාසලට පින් සිද්දෙන්න පහුගේ වසර 20 ගාණක් මේක පාලනය කරලා මගේ පණුවස්සෝර රාජධානිය තුල ලඟින්නේ හරක් අපිට මේ වගේ සංචාර කර්මාන්තය දියුණු කරන්න ඕනේ අධිවේගයෙන් අපි සංචාරකව ගෙන්නලා අධිවේගයෙන් අපි සංචාරකව ගෙන්නලා නාරම්මලෙන් එළියට දාලා දමදෙනිය රාජධානියට ගෙනෙල්ලා එතනින් පණුවස්සෝර රාජධානියට ගෙනෙල්ලා එතනින් යාපහුවට ගෙනෙල්ලා ඒ විදිහට අපි සංචාර කර්මාන්තය දියුණු කරනවා ඒකම බිංගිරිය ප්‍රදේශයේ දියුණු වෙන ආයෝජන කලාපේ මාවතගම ප්‍රදේශයේ පල්ලකලේ දියුණු වෙන ආයෝජන කලාපයන් ඒ සියලුම ආයෝජන කලාපයන්ගේ භාණ්ඩ හුවමාරු කිරීම මේ අධිවේගය හරහා ගොඩනගෙනවා ඒකම දමුල්ලේ ආර්ථික මධ්‍යස්ථානය උතුරු ප්‍රදේශයේ පොළොන්නරුව වන්නි ප්‍රදේශයෙන් ගලාගෙන එන
ගරු මන්ත්‍රීතුමා
ඔබතුමා කිව්වා මේ පඬුවස්නුවර හරක් නගින්න කියලා
ඔබතුමා දයාසිරි ඇමතුමාගේ ලේකම් විදිහට වැඩකට විදිය තමයි ඔය හරක්
ලොපෝඩේ නෙවෙයි.
ඔව් ඔව් කියන්නකෝ හරක් කතාව. මම හරක් කතාවක්වත් කියන්න දන්නේ නැහැ හරියට. මට කරුණා කළා මේ හරක් කතාව හරියට කියන්න මන් දුවා.
එයි උදායි නෑනේ පුළුවන්.
හරක් කතාවක් කියලා බෝරු කතාවක් කියපුවාම කණගාටුයි. ඉතින් ඒ නිසා හරක් කතාවක් කියන්න බෝරු කතාවක් වගේ නැතු. ඉතින් ඒ නිසා මම මේ කියන්නේ මේක විවිධ පරමාර්ථයන් වලින් අපේ රටේ ආගමික ප්‍රබෝධය, අපේ රටේ සංචාරක ප්‍රබෝධය, අපේ රටේ ආර්ථික ප්‍රබෝධය, කෘෂිකාර්මික විප්ලවය මේ සියලු කටයුතු සඳහා තමයි අපි මේ මාර්ගය ගේන්න කියන එක මම විශේෂයෙන් මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කරන්නට ඕනේ. ඉතින් අපි අත්දැකීම් ගත්තා. අපි දැක්කා දකුණු අධිවේගී මාර්ගයේ වැරදි දැක්කා. අනන්ත අප්‍රමාණ නලින් බණ්ඩාර මන්තුමා කියලා දුන්නා. කොහොමද එහේ කිලෝමීටරයකට දැන් මෙහෙ කිලෝමීටරයකට. අපි දැක්කා ඒක තාප්පයක් වේල්ලක් වගේ බැඳගෙන ගිහිල්ලා දැන් අද ගාල්ල මාතර හම්බන්තොට කළුතර ජල යන්තම් වැස්සක් වැස්සොත් ජල ගැලීම් එවගේ අපි අත්දැකීම් ගත්තා. මේ අත්දැකීම් එක්ක තමයි අපි මේ මාර්ගය ඉදි කරන්නේ. හොරකම එතකොට ශක්්‍යතා අධ්‍යයනය මේ සියල්ලත් එක තමයි අපි මේ යන්නේ. එතකොට විශේෂයෙන් අපි දැක්ක පහුගේ කාල පරිච්ඡේදවල පලාස් අපි විශේෂයෙන් අපි පලාස් සභාව ඉන්නකොට අනේ මම අපේ පලාස් සභා මන්ත්‍රීවරයෙක් දැන් මේ ඉපදෙන සංවිධායක මුකුත් හැදුනා අර ටීචර් දනගස්සපු මන්ත්‍රීවරයා. එතුමා ඒ කාලේ මට කියනවා පලාස් සභාව ඉන්නකොට මචං අද මෙන්න නාමල් රාජපක්ෂ හම්බෙන්න අපොයින්ට්මන්ට් එකක් හම්බුණා ගියා මචං. මං හිතුවේවත් නෑ මචං මිලියන 800ක කුටිල් පාරක් හම්බුණා. ඉතින් මොකද මචං 400ක් තමයි වැඩේට යන්නේ 200ක් විතර මට හිටී මචං. ඈ ආපහු තව ඉතුරු එකත් මචං ඒක එහාටයි මෙහාටයි නාමල් ලොක්කටයි ඈ ඔන්න එහෙම තමයි ඒ කාලේ පාරවල් දොන්නේ. නාමල් රාජපක්ෂත් පාරවල් දෙනවා, බැසිල් රාජපක්ෂත් පාරවල් දෙනවා, ගෝඨාභය රාජපක්ෂත් පාරවල් දෙනවා, ඒ ඇසේ මහින්ද රාජපක්ෂත් පාරවල් දෙනවා. හිතුව විදිහට තමයි පාරවල් දුන්නේ. ඉතින් එහෙම තමයි මේගොල්ලෝ මේ ටික බෙදාගත්තේ. ඉතින් දැන් ඒකම දැන් රහත් වෙලා දැන් මේ කිරියල් ඇමතුමාට චෝදනා කරනවා යම් තනතුරු කීපයක් දීලා කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ මේ අමාත්‍යාංශය දුන්නේ එතුමාගෙන් හොල්ලන්න.
ගරු මන්ත්‍රීතුමා
මට විනාඩි දෙකක් දෙන්න.
විනාඩියකින් අවසන් කරන්න විනාඩියක් ද වැඩි ගියා.
හොඳයි. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ සම්බන්ධීකරණ නිලධාරීන් 74ක්
විනාඩි දෙකක් තියෙනවා. විනාඩි දෙකක්.
මහජන සම්බන්ධතා නිලධාරීන් 52ක් හිටියා. උපදේශකයින් 60 දෙනෙක් හිටියා. මේ සියලු දෙනා 185ක් මහින්ද රාජපක්ෂ මහතුමා නඩත්තු කළා. ඒ කාලේ මෙතුමල්ලා තියා ඔය කිසිම කෙනෙක් මෙව නඩත්තු උනේ කොහොමද? මේවගේ උපදේශකයෝ කීයද හිටියේ කීයක්ද? මෙව්වා කිසි දෙයක් දන්නේ නැහැ. අඩුම තරමේ පාරකින් දැන් අර ඉන්දිකානුතු මන්තුමා කියවනේ අපි කොමිස් ගත්තේ නැහැ කියලා. ඇත්ත තමුන්නාසලාට කොමිස් එකක් තියා කොමිස් එක කෑල්ලක්වත් තමුන්නාසලාට පෙන්නුවේ නැහැ. අපේ පළාත්වලට ඇවිල්ලා පාරවල් හැදුවේ බස්නාහිර පළාත් සභාවෙන්. බස්නාහිර පළාතකයි තමුන්නාසලා දන්නේත් නැහැ ගත්ත කුට්ටිය කීයද මොනවා කීයද කියලා. තමුන්නාසලා බොරුළු පාරකින් කීයක් හරි හොයාගන්න පව්. ඉතින් ඒ නිසා මම විශේෂයෙන් ඒ පිළිබඳව සිහිපත් කරනවා. ඒකම ගරු මන්තුමනා අපි දැක්කා. අපි පහුගිය මම හිතන්නේ 90 ගණන් වල පළාත් සභාවේ අපි ගියා දෙනියාවේ මැතිවරණ කටයුත්තක් සඳහා දලසලාප්පරුව මැතුමා. අපි ගියා දෙනියාවේ මැතිවරණ කටයුත්තක් සඳහා. දෙනියාවේ ජනතාව අපිට විශාල වශයෙන් අපිට කිව්වා මෙන්න හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහතුමාගේ සහෝදරියක් දෙනියාවේ ප්‍රදේශයේ සුපිරි වතු ජායක් මිලදී අරගෙන කිලෝමීටර් 3ක් 4ක් කැරේ යන්න උඩ බංගලාවක් හදාගෙන තියෙනවා. එන්න හෙන ගහන අපරාධයක් මාර්ග සංවර්ධන අධිකාරියේ සල්ලි වලින් තමයි මේක කොන්ක්‍රීට් දාලා තියෙන්නේ කියලා. අපි ගියා බලන්න. අපි යනකොට කිලෝමීටර් 4ක් 5ක් තමන්ගේ සහෝදරියගේ ගෙදරට නිකන් මේ ගංගොල තියෙන මේ අඟල් 4 කොන්ක්‍රීට් එක නෙමෙයි අඩිය කොන්ක්‍රීට් දාපු කිලෝමීටර් 3ක් 4ක් පාරක තමයි අපි නැගලා ගියා. අපිට ගැහුවා ඊට පස්සේ තමුන්නාසලේ කණ්ඩායම් ඇවිල්ලා අපිට කන්ද උඩ තියාගෙන අපිව වට කරගෙන ගැහුවා. හැබැයි ඒ තමන්ගේ එක ගෙදරක් වෙනුවෙන් ඒ වැය කරපු මුදල් සම්භාරයන් තමයි ඒක.
දැන් කෙටි කරන්න.
එතකොට විශේෂයෙන් ඒක මම කියන්න ඕන තවත් දැන් පහුගිය කාලේ අපි දැක්කා අර දැන් අයිරෝඩ් කියලා ව්‍යාපෘතියක් එනවා. මේ අයිරෝඩ් කියන ව්‍යාපෘතියේ ඒක ඔය පහුගේ කාලේ ඒ ටෙන්ඩර් දාපු කතන්දරත් එක්ක අපි දැක්ක දැන් දැන් මගේ විශේෂයෙන් මගේ ආසනේ මේ ප්‍රේතකමට බදාගෙන තියෙන පාරවල් රොත්තක් මාගායතනය පාරවල් රොත්තක් බදාගෙන තියෙනවා මගේ ආසනේ සංකෙන් කියලා තව චීන කම්පැනියක් බදාගෙන තියෙනවා එතකොට දැන් අවුරුදු දැන් ගිවිසුම් කාලය ඉක්මවා යන්නත් ආසන්නයි මේ සංකෙන් කියන කම්පැනිය පාරවල් හදන්නේ නැහැ මොකද මෙතුමා දන්නවා මම කිව්වේ ඒකයි මෙතුමා දන්නවා පාරවල් ගැන දන්නවා
දැන් කෙටි කරන්න
මම දන්නවා ඔව් ජපාන් පාරවල් පිළිබඳ විශේෂඥයෙක් හැබැයි බොරළු
දැන් අවසන් ඔය
ඔය තමන්ගේ ප්‍රේතකමට මේ පාරවල් ටික බදාගෙන නොකරන කම්පැනි ඉන්නවා ඉතින් ඒ නිසා මම එතනින් අදහස් කරන්නේ දැන් මේ අධිවේගී මාර්ගය හදන්න එක කම්පැනියක් නෙවෙයි ඒකට සමගාමීව තවත් දෙයක් මේකට එකඟ වෙනවා නම් මම නම් හිතන්නේ එකක් නෙමෙයි දෙකක් නෙමෙයි පහක් හරි අපි දේශීය ආයෝජකින්ට මේ පාරේ එක කොටසක් අපි දීලා මේ කටයුතු ක්‍රමයේ කඩිනම් කරනවා ඒ නිසා මම කියන්නේ මේ උතුරු ඒ මධ්‍යම අධිවේගී මාර්ගයේ අවසාන කොටස කොම්පැනි එකකට නෙමෙයි 10කට දීලා හරි කමක් නැහැ මතක තියාගන්න අපි 2020 දී තමුන් නාසල කොච්චර මේක හඳුන් පොත කී ගෑවත් වේදනාවෙන් කෑ ගැහුවත් තමුන් නාසලගේ රටේ මායිමකට යන්න විතරක් තමුන් නාසල හිටපු රජතුමන්ගේ වලව්වට යන්න විතරක් ඒ පාර හැදුවට අපේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් අපේ රටේ මධ්‍ය ලක්ෂ්‍ය හරහා ගමන් කරන ඒ මාර්ගය අපි 2020 වෙනකොට හදන බව ප්‍රකාශ කරමින්
අපේ වචන ස්වාධීනතාවය
කරනවා ප්‍රමිසුති
ඔනබල් සරත් තමුණගම
ගරු සභාපතිතුමනි මහනුවර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් හැටියටත් ගල්ගෙදර ආසනයේ සංවිධායක හැටියටත් මේ විවාදයට සහභාගී වීමට අවස්ථාව ලැබීම ගැන මම ඉතාමත්ම සන්තෝෂ වෙනවා. අද මේ විවාදයේ විශේෂ ලකුණක් තමයි ඒ පැත්තෙන් මේ පැත්තට චෝදනා කරා මේ පැත්තෙන් ඒ පැත්තට චෝදනා කරා. නමුත් මේකේ ඇත්ත කතාව මොකද්ද? මේ රටේ යටිතල පහසුකම් දිහා බලනකොට ගරු සභාපතිතුමනි එකම සැලැස්ම තමයි අපි ක්‍රියාත්මක කරලා තියෙන්නේ 1994 පටන් ගත්ත යටිතල පහසුකම් සැලැස්ම ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලෙත් ක්‍රියාත්මක කරා එම සැලැස්ම තමයි දැනුත් ක්‍රියාත්මක වෙන්නේ මොකද ඒ වැඩසටහනේ විශේෂයෙන්ම අපි ගත්තොත් අධිවේගී මාර්ග ඒ සැලැස්මේ කිසිම වෙනසක් වෙලා නැහැ. ඒ සැලැස්මේ මුල් අදියර තමයි කටුනායක ඉඳන් කොළඹ දක්වා දිවෙන අධිවේගී මාර්ගය. දෙවෙනි කොටස තමයි කොළඹ ඉඳන් හම්බන්තොට දක්වා දිවෙන අධිවේගී මාර්ගය දැන් පින්නදුව දක්වා ඒක සකස් කරලා තියෙනවා. තුන්වෙනි අධිවේගීයර තමයි OCH කියන එක Outer Circular Highway. ඒ කියන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයත් කටුනායක ඉඳන් එන මාර්ගයත් මධ්‍යම කඳුකරට යන මහනුවර යන ඒ අධිවේගී මාර්ගයත් එක්කාසු කරන වටරවුම් ව්‍යාපෘතිය. එතකොට තුන්වෙනි අධිවේගී මාර්ගය මේ වටරවුමට එක්කව එන ඒක තමයි මහනුවර අධිවේගී මාර්ගය. ඉතින් මේක ඒකාබද්ධ සැලැස්මක්. කිරියල්ල ඇමතිතුමා අලුතෙන් හදපු එකකුත් නෙමෙයි. ඒක එතුමා එම පුටුවේ ඉඳ ගන්නකොට මේ සැලැස්ම එතුමාට ලැබුණා. දැන් බලන්න ඉස්සල්ලාම පටන් ගත්ත කටුනායක අධිවේගී මාර්ගය. ඔය අධිවේගී මාර්ගය හදන්න පටන් ගත්තේ මට මතක හැටියට මොන්ටිගු ජයවික්‍රම ඇමතිතුමාගේ කාලේ. ඒ කාලේ ඔය සැලැස්ම නෙමෙයි නගර මදින් යන්න තමයි සැලැස්ම හැදුවේ. ඒකේ නටබුන් තවමත් තියෙනවා අර පාලමක කොටසක් ගුලසිංහ මැතිතුමාගේ කාලේ ඒ කොටස අදත් පේන්න තියෙනවා. නමුත් ඊට පස්සේ වෙනස් කරලා කටුනායක ඉඳන් මූදු තීරයේ දිගේ කොළඹට එන්න පළවෙනි අධිවේගී මාර්ගය සකස් කරා. මට මතකයි ගරු සභාපතිතුමනි, පස් හය සැරයක් ඒ ඇස්තිමේන්තුව වෙනස් කරා. ඒක වෙනස් කරන්න සිද්ධ වුණා මොකද මූදුකර දිගේ මේ අධිවේගී මාර්ගය හදනකොට පෙනී ගියා යටින් තිබුණා මඩ තට්ටුවක්. ඒකට කියන්නේ පීට් කියලා, විශේෂ විදිහේ මඩ තට්ටුවක් තිබුණා. එතකොට භාගයක් දුරට ගිහිල්ලා මුලින්ම ආපු කියන් නෑම් කියන කොරියන් සමාගම දාලා ගියා. ඊට පස්සේ තමයි චීන සමාගමක් ගෙනල්ලා ඒ එස්ටිමේට් එක, ඒ අයවැය, ඒ සටහන් සම්පූර්ණයෙන් වෙනස් කරලා කටුනායක අධිවේගී මාර්ගය සම්පූර්ණ කළේ. එතකොට ඒ සංඛ්‍යාලේඛන බැලුවොත් මං හිතනවා අඩු ගානේ දෙගුණ තෙගුණ වුණා මුල් ඇස්තිමේන්තුව, මොකද ඒ ප්‍රායෝගික ප්‍රශ්නයක් ඇති වුණ නිසා. ඊට පස්සේ පටන් ගත්තා දකුණු අධිවේගී මාර්ගය. ඒ අධිවේගී මාර්ගයත් කොටස් වලට දැන් සමහර අය විවේචනය කරනවා මේවා කොටස් වලට කැඩුවයි කියලා. නමුත් බලන්න දකුණේ අධිවේගී මාර්ගයේ කොයි කොයි කොටස් වලටද වෙන් කරේ. පළවෙනි කොටස ආවා කොට්ටාව ඉඳන් දොඩංගොඩ දක්වා. දෙවෙනි කොටස ආවා දොඩංගොඩ සිට කුරුඳුගහ හැතැම්ම දක්වා. තුන්වෙනි කොටස ආවා කුරුඳුගහ හැතැක්ම ඉඳන් පින්නදුව දක්වා. ඊට පස්සේ ඊළඟට තමයි ඒක යන්නේ ක්‍රමක්‍රමයේ හම්බොද්දට දක්වා. දැන් අපිට හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ දකුණු අධිවේගී මාර්ගය. මගේ හිතවත් දලස ඇමතුමා හොඳට දන්නවා කීප විටක්ම නවත්තන්න සිද්ධ වුණා. මුලින්ම දොඩංගොඩ පැත්තට හදාගෙන යනකොට අපිට ඒ කාලේ ආධාර ලැබුණේ ආසියානු සංවර්ධන බැංකුවේ. ඔතන හිටපු එක පවුලක් පෙත්සමක් ගැහුවා ආසියානු සංවර්ධන බැංකුවට. ඒගොල්ලන්ගේ ඉඩම් අහිමි වෙනවයි කියලා. පරීක්ෂණය ගියා අවුරුදු එකහමාරක්. එකහමාරක් ඒ අධිවේගී මාර්ගය හදන එක ප්‍රමාද. ඒ විතරක් නෙමෙයි. ඒ ප්‍රමාදය නිසා හුඟක් අපිට ගෙවන්න වුණ මුදල් ප්‍රමාණය වැඩි වුණා. තමුන්නාසලා දන්නවා අද වුණත් ඒ දකුණු අධිවේගී මාර්ගය තුළ යම් යම් ගෙවීම් කරන්න සිද්ධ වෙනවා. අර එක පැත්තකින් කණ්ඩි කඩාගෙන වැටුණාම වියදම් කරන්න සිද්ධ වෙනවා. ඒ හින්දා මේ අධිවේගී මාර්ග හදන එක බොහෝ විට ප්‍රායෝගික හේතුන් මත ඒ ඇස්තිමේන්තු වෙනස් කරන්න සිද්ධ වෙනවා. දැන් ඔබතුමාලම බොහොම පැහැදිලිවම කිව්වා, ඒක මමත් අනුමත කරනවා. අද මේ වන්ද ගෙවීමේ ප්‍රශ්නය විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒක ඒ කාලෙත් තිබුණා, දැනුත් තියෙනවා. මට මතකයි ඔය කොළඹ ඉඳන් පොල්ගහ වෙල දක්වා මූලික අදියර ගැන අපි පර්යේෂණයක් කරා. පර්යේෂණයක් කරපු වෙලාවේ ඒ කොම්පැනිය කියපු දේ තමයි මේ අධිවේගී මාර්ගයේ ආර්ථික වශයෙන් සාර්ථකත්වයේ තියෙන්නේ කොළඹ ඉඳන් පොතුහැර දක්වා පමණයි. ඉතනින් එහාට දීර්ඝ කාලයක් යනකල් මේක ආර්ථික ක්‍රියාවක් හැටියට අපට සලකන්න බෑ. පොතුහැර මීරිගම ඉඳලා පොතුහැරට ඇවිල්ලා පොතුහැර ඉඳන් කුරුණෑගලට එන පාර, කුරුණෑගල ඉඳන් ගලගෙදර හරහා මහනුවරට යන අධිවේගී මාර්ගය. දැන් එකක් කියන්න ඕනේ, ඒ මහනුවර අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන්ම පහුගිය රජයේ කාලේ අනුමත කරපු ව්‍යාපෘතියක්. ඒක ගැන අපි හුඟක් ඉදිරියට ගියා. මට මතකයි ගලගෙදර මන්ත්‍රීවරයා හැටියට අපි විශාල උත්සවයක් පැවැත්තුවා. ඒ කාලේ හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා ගලගෙදරට ඇවිල්ලා අපි ලොකු රැස්වීමක් තියලා මුල් ගලකුත් තිබුවා. ඒක දෙගොල්ලටම සාධාරණ සමාන වැඩසටහනක්. අනිත් එක දැන් විවේචනයක් තිබුණා මේ මධ්‍යම අධිවේගී මාර්ගය කොටස් තුනකට කඩලා ක්‍රියාත්මක කරන්න යන එක ගැන. ඒක සම්පූර්ණයෙන්ම අපේ පහුගිය රජයේ අපිත් හිටියයි කැබිනට් එකේ අපි යෝජනා කරපු දෙයක්. අපේ චමල් රාජපක්ෂ මගේ හිතවත් හිටපු ඇමතුමා හොඳට දන්නවා එතුමා කැබිනට් එකේ හිටපු නිසා ඒක කොටස් තුනකට කඩලා තමයි ඒ කාලේ ඉඳන්ම ක්‍රියාත්මක කරේ. ඒ විතරක් නෙමෙයි. විවේචනයක් තිබුණාට අර දෙවෙනි කොටස කණ්ඩායම් තුනකටද හතරකටද බෙදලා තුනක්ද හතරක්ද ඇමතුමා තුනකටද හතරකට ඔව් කණ්ඩායම් හතරකට බෙදලා දේශීය කොම්පැනි වලට ඒක පවරන්න තීරණය කරේ අපේ කාලේ කැබිනට් මණ්ඩලයේ. ඒක අලුතෙන් තීරණ කරපු දෙයක් නෙමෙයි. ඒ විතරක් නෙමෙයි ඒ කාලේ වෙනකොට ඒ කොම්පැනි පවා තෝරගෙන තිබුණා. ඒ වැඩ හතරකට බෙදලා. ඒක ඉතාම හොඳ තීරණයක්. ඒ රජය ගත තීරණයත් හරියට හරි මේ රජය ගත තීරණයත් හරියට හරි. ඇයි මම මෙහෙම කියන්නේ? අර මුල් අධිවේගී මාර්ග කරනකොට චීන කොම්පැනි වෙන්න පුළුවන්, ජපන් කොම්පැනි වෙන්න පුළුවන්, කොරියන් කොම්පැනි වෙන්න පුළුවන්. අපේ චමල් ඇමතුමා හොඳට දන්නවා. ඒ කාලේ දෙවැනි කොන්ත්‍රාත්කාරයෝ හැටියට නැත්තම් දෙවැනි පෙළේ ඒවා ක්‍රියාත්මක කරන හැටියට තමයි අපේ අය ආවේ. ඇක්සස් වෙන්න පුළුවන්, වෝකර්ස් වෙන්න පුළුවන්, මාර්ග වෙන්න පුළුවන්. ඔහම පහක් හයක් ඇවිල්ලා සබ් කන්ට්‍රැක්ට් කරා. නමුත් කල්යෑමේදී අවුරුදු 10ක් සබ් කන්ට්‍රැක්ට් කෙරුවාම ඒගොල්ලන්ට ශක්තිය ඇති වුණා. තමන්ම සබ් කන්ට්‍රැක්ට් කරන්න නැතුව කෙලින්ම කන්ට්‍රැක්ට් කරන්න. දැන් අපි දෙපැත්ත නිකම් විවේචනය කරගත්තා. නමුත් ඇත්ත කතාව මොකද්ද? චීන කොම්පැනියක් වේවා පිටරට කොම්පැනියක් හරි ගත්තාම ඒගොල්ලෝ කෙලිම 120ක් 30ක් වෙන් කරගෙන ලංකාවේ කොම්පැනියකට දෙනවා. ඒ 170ට නැත 80ට මේ වැඩේ ඉවර කරපන් කියලා. ඒකයි කතාව. ඒ රටවල් වලින් ආධාර ගන්න ඕන නිසා, මුදල් ගන්න ඕන නිසා අපි ඒ කොම්පැනි වලට දුන්නට ඒගොල්ලෝ ඇවිල්ලා මේ රටේ දේශීය කොම්පැනි අරගෙන තමයි ඒ වැඩ කළවන්නේ. උගාක් දුරට වැඩ කරන්නේ ඒගොල්ලෝ. දැන් මම නිදසුනක් කියන්න. ඒත් ඔයසෙ මේගොල්ලෝ ගැන අපි ආඩම්බර වෙන්න ඕන. මුදල් ඇමතුමා හැටියට අපි විශේෂ ව්‍යාපෘති හදලා ඒගොල්ලෝ නගලා ගත්තා උඩට. දැන් බලන්න මාර්ග ආයතනය. අපේ කුලරත්න මැතිතුමා මාත් එක්ක විශ්වවිද්‍යාලෙට ඉරපු මගේ හිතවතෙක්. කොහොමද එතුමා මේ දැවැන්ත කොම්පැනිය හැදුවේ? ඉස්සල්ලා Mitsui එකේ නියෝජිතයෙක් හැටියට ඔබතුමාලා මං කියන්නේ අනුමත කරනවා ඇති. ඒකේ වැඩ කරා. ඒකේ විධායක නිලධාරියෙක් හැටියට වැඩ කරා. ඉතාම අවංක දක්ෂ නිලධාරියෙක්. එතුමාට විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ එතුමාට වචනයක්වත් කියන්නේ නැහැ. ඒගොල්ලොත් එක්ක මුලින්ම තරුණයෙක් හැටියට හිටියා එතුමා. මගේ හොඳ මිත්‍රයෙක්. මොකද කරේ? එයා දක්ෂ විදිහට වැඩ කරා. එතකොට Mitsui යන වෙලාවේ කිව්වා, කුලරත්න මේ උපකරණ ඔයා මිලදී ගන්න. ඔයා කොම්පැනියක් හදලා ඉදිරියට යන්න කියලා. ඉතින් ඒක වැරදද්ද? එයාගේ හපංකමට එයාගේ කොම්පැනිය දියුණු කරා. වෙන වෙනේවට ඇක්සස් වලට බැන්නට ඒගොල්ලොත් මේ රටේ දැවැන්ත කොම්පැනියක් හදලා තියෙනවා. වෝකර්ස් කියලා බැන්නට ඒගොල්ලොත් දැවැන්ත කොම්පැනියක් හදලා තියෙනවා. ඒ වගේ කොම්පැනි 6ක් 7ක් මේ රටේ තියෙනවා. තව ICI කියලා තියෙනවා. ඒ කොම්පැනිය. ඉතින් ඒගොල්ලෝ දැවැන්ත කොම්පැනි වෙලා අද පිටරටවල් වල වැඩ කරනවා. මාලදිවයිනේ වැඩ කරනවා, අප්‍රිකාවේ වැඩ කරනවා. නේද ඇමතුමා? ඉතින් ඒගොල්ලන්ට මේක කඩලා දුන්නහම මොකද තියෙන වැරද්ද? අපි ඒකට සතුටු වෙන්න ඕනේ, ප්‍රශංසා කරන්න ඕනේ. ඒක තමුන්නාන්සලත් කරා, කිරියල් ඇමතුමත් කරා. ඇයි වැරද්ද අපේ අයට මේක දෙන එක? එහෙමනේ අපේ රටේ තමුන්නාන්සලා අද දල දේශීය නිෂ්පාදිතය බලන්න අපේ GDP එක. වැඩියම GDP එකට සහයෝගය දෙන්නේ අපේ කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එක. ඉදිකිරීමේ කර්මාන්තය. තව තවත් අපි ඒගොල්ලන්ට උදව් කරන්න ඕන. එහෙනම් ඒකට වැරද්දක් කියන්න බෑ කොහෙත්ම. දැන් තමුන්නාන්සලාට මම කියන්න ඕනේ බලන්න දක්ෂිණ අධිවේගී මාර්ගය. දැන් අපි පින්නදුවෙන් එහාට යන්න හදනවා. මගේ හිතේ පින්නදුවෙන් එහාට අපි යන්න හදනවා. මාතර බෙලියත්ත, බෙලියත්ත වැටිය, වැටිය අන්දරවැව, මත්තල හම්බන්තොට. ඒ විදිහට තමයි ඒක ඒ පාර දීර්ඝ කරන්නේ. නේද චමල් ඇමතුමා? ඔබතුමා හොඳට දන්නවනේ. ඔබතුමා අපි එතුමායි මායි අපි ඔය ගංගොළු හුඟක් ඇවිදලා තියෙනවා. ඉස්සරවාරි මාර්ග ඇමති වෙලාගේ මේ චමල් ඇමතුමායි මමයි ඔය හුඟක් තැන්වල අපි පයින් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔය පාර හදනකොට පින්නදුවේ ඉඳන් බෙලියත්ත පාර හදනකොට වෙච්ච ප්‍රශ්න ටිකක් ඔබතුමාට මම කියන්නම්. එකක් තමයි අපි යනවා මේ වන දෙපාර්තමේන්තුවේ විශාල රක්ෂිතයක් තියෙනවා. විශාල රක්ෂිතයක්. මගේ හිතේ අවුරුද්දකට වැඩිය මේක ගැන තර්ක කර කර හිටියා. කොහොමද මේ රක්ෂිතය මැදින් පාරක් කපන්නේ? ඒකේ ඉන්න සත්තුන්ට මොකද වෙන්නේ? අවුරුද්ද ප්‍රමාද වුණා. මගේ හිතේ එන්ජිනේ කොම්පැනි නම කැටික්ද කොහෙද? කැටික් කියන කොම්පැනි. ඒ මිනිස්සු හැමදාම කියනවා මේක තීරණයක් දෙන්න. නැත්නම් අපිට ගෙදර යන්න ඉඩ දෙන්න. එහෙම නැතුව ගියා. ඊට පස්සේ මොකද එක යෝජනාවක් කෙරුවා. මෙතන ඉඳන් මේ රක්ෂිතය හරහා ලොකු ඕව පාස් එකක් පාලමක් හදන්න. එතකොට පාලම යටින් සත්තුන්ට එහෙම යන්න පුළුවන්. නොයෙක් විදියට සාකච්ඡා කරලා. අවසානයේ ඒ විශාල මුදලක් වැය කරලා තමයි දැන් මේ වයඩක්ට් එකක් දාන්න හදන්නේ. වයඩක්ට් කියලා උඩින් ලොකු වේල්ලක් බැඳලා කිලෝමීටර් 4ක වේල්ලක් බැඳිනවා. ඇමති හිටපු ඇමතිතුමා. ගුවන් පාලමක්. ඉතින් එතකොට එස්ටිමේට් එක වෙනස් කරන්න වෙන්නේ නැද්ද? කවුරු හරි කිව්වා නම් තමුන්නාස්ලා කියන්නේ නැහැ. කිව්වා නම් හරි රක්ෂිතය මැදින් කපපල්ලා පාලා. කවුරුත් කියන්න කැමති වුණේ නැහැ. ඔක්කොමලා විරුද්ධ වුණා. එතකොට රජයේ අසරණයි. ගිරියල් ඇමතිතුමා අසරණයි. මොනවද කරන්නේ? තනියම ගිහිල්ලා එතුමාට පුළුවන්ද හැතැම්ම 4ක රක්ෂිතය කපන්න? එතකොට මීට වැඩිය බලයි. ඉතින් ඒ වගේ දැඩි තීරණ අපිට ගන්න වෙනවා. දැන් දකුණේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තම කියනවා නම් මෙතුමා අපේ මන්ත්‍රීතුමාත් ඒක කිව්වා. අද වන්දි කීය දුන්නත් මිනිස්සු ගන්න කැමති නැහැ. මොකද ඒ පාර හදපු ගමන් ඒකේ වටිනාකම 10 ගුණයක් වැඩි වෙනවා. මේ ළඟදී මම ගියා අර කෝච්චි පාර බලන්න. මාතර ඉඳන් දැන් කෝච්චි පාර හදනවනේ. ඒ එක තැනක ගියාම කෝච්චි පාර හදන්න කුණ්‍ය ගහනකොටම බෝඩ් ගහනවා. මේ ඉඩම් විකුණනවා. මේ ඉඩම් වල මිල අහවල් එක. මේ දලස් ඇමතුම හොඳට දන්නවා. ඔබතුමා මාතර දන්නවනේ දැන් අර කෝච්චි පාර. ඒක යනවා බමරැන්දට මගේ හිතේ. බමරැන්දට යන පාර. දැම්මම පාර දෙපැත්ත මිනිස්සු ඉඩම් විකුණනවා. නෑ අදල්ලා නෑනේ. දැන් පළවෙනි එක මම දන්නේ දෙවෙනි එක බමරැන්ද. පළවෙනි එක මොකද්ද ඇමතුම? ආ කැකුණ දොර. පළවෙනි එක කැකුණ දොර ඊගාවට මේ බමරැන්ද. ඉතින් ඒ පැත්තේ මිල වැඩි වෙනවා. ඒ ඔබතුමාලා හිටියත් අපි හිටියත් දෙයයන් ආන්සේ හිටියත් ඒ ගෙවන ගාන ගැන අපේ මිනිස්සු සතුටු වෙන්නේ නැහැ. දැන් මගේ ගලගෙදර හැමදාම කියනවා අර ඔබතුමා කිව්ව දේම තමයි. අවුරුදු 3කට ඉස්සලා අත්පත් කරගත්ත අපේ රජේ කාලේ, ඒ කාලේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජේ කාලේ, ඒ කාලේ මෙච්චර ගෙව්වා. දැන් මෙච්චර ගෙවන්නේ නැත්තේ ඇයි? ඉතින් මෙහෙම වන්දි ගෙවීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. කොහොම විසඳන්න යනවද මන් දන්නේ. දැන් එක විසඳුමක් තමයි මේ වැඩෙත් කෙරෙන්න ඕන නිසා අර කුළුණු ගහලා නෑ දන්නේ නැද්ද? එක වියදම් කරන්න ඕනේ. විසඳුම තමයි දැන් මේ කුළුණු ගහලා. දැන් ඔබතුමාත් කිව්වනේ ඒ කුළුණු ගහලා කුළුණු උඩින් යන්න. දැන් බලපුවාම දැන් කඩවත ඉඳන් එනකොට අතුරු ගෙඩියට ඒ කුළුණු මතන ඒක යන්නේ කුඹුරේ. ඉතින් ඒක කරලා හැබැයි ඒක කරනකොට ලොකු ගාණක් ගෙවන්න ඕනේ. ආ 120ක් ගෙවන්න වෙනවා. කවුරු කරත් ඒක ගෙවන්න වෙනවා. ඉතින් ඔය වගේ ඇත්ත ප්‍රශ්න තියෙනවා. සමහර විට මම ඔබතුමාලා කියන එකක් තියෙනවා. අපි මේක පැහැදිලි කරලා දෙන්නේ නැහැ. මොකද අපේ යාන්ත්‍රණය තුල ඉන්නේ ප්‍රාදේශීය ලේකම්තුමාට, නැත්නම් එතන ඉන්න ග්‍රාම සේවක නිලධාරී මහත්මයාට, යම් කිසි නිලධාරියෙකුට කියනවා මේක කතා කරලා මේක වන්දි ගෙවන්න කතා කරගන්න කියලා. එතෙන්දි ලොකු ගැටුම් ඇති වෙනවා. මොකද අපේ ඒ යාන්ත්‍රණය සමහර විට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් මේකට විසඳුමක් හොයාගන්න හරි අමාරුයි. ඒ කියන්නේ විසඳුමක් තියෙනවා. තල්ලි වේදන් කරන්න ඕනේ එහෙමනම්. අර එතකොට ඒක සංඛ්‍යා ලේඛනයේ දෙය බලපුවහම එනෙකුට එළව පොල් පෙන්නනවා. ඇයි දෙයියනේ මේක මෙච්චර වේදන් කරන්නේ කියලා. අපිටත් එහෙම මේක ඇත්ත දන්නේ නැත්තම් එහෙම හිතෙනවා. නමුත් කරගන්න දෙයක් නැහැ. ඒ හින්දා ඒ අංශ ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් මෙතන එකක් කියනවා. අපි කොච්චර විවේචනය කරත් රටක් හැටියට මේ මාර්ග පද්ධතිය අපි හදන්න අද තමුන්නාන්සලා දන්නවද? චීනේ එංගලන්තේ ඉඳන් චීනෙට යන්න පුළුවන් රේලුවක් හදනවා. අද ලන්ඩන් නුවර බඩු කෝච්චියට පැටෙව්වහම ඒ කෝච්චි පෙට්ටිය ඉවර වෙන්නේ බේජින් නගරේ. තමුන්නාස සමහර දෙනෙක් ගිහිල්ලත් ඇති අද බේජින් නගරේ ඉඳන් ටිබෙට් එකට යන්න පුළුවන් කෝච්චි
හදනව නෙමෙයි එතුමා දැන් යනවා කෝච්චි
දැන් යනවා ඔව් මම හිතේ පැය 18ක්ද කොහෙද යනවා භාගයක් දුර යනකොට ඔක්සිජන් එකක් දෙන ඕනනම් නැහැට දාගන්න කියලා මොකද ඒ තරම් උඩට සීග්‍රෙන් යන එක මේ ළඟදී අපේ ඔබ වහන්සේත් ගියාද ටිබෙට් ගියා අපේ අහන්නකෝ අපේ හාමුදුරුවන්ගේ අද ඒ වාගේ මේ ගමනා ගමනේ කියන එක අද පුදුමාකාරව වෙනස් වෙන දෙයක් දැන් මේක විශේෂයෙන් මම දන්නවා ඩල සැමතුමා මම කියන දේ අනුමත කරා ඇයි අපිට ශීඝ්‍ර පාරක් හදන්න බැරි යාපනයේට බොරුද සැමතුමා ඔබතුමා එකක නැද්ද අපි ශීඝ්‍ර කෝච්චියක් හරි පාරක් හරි මොකක් හරි හදන්න ඕනේ යාපනය යන්න එන්න දැන් අපේ සරත් අපේ හිටපු හමුදාපතිතුමා ඉන්නවා මුලට ඉස්සර කොච්චර අමාරුද යාපනයට යන්න නේද ඔබතුමා තරුණ නිලධාරියෙක් හැටියට ඉන්නකොට කොයි තරම් අමාරුවෙන්ද ගියේ අර මන්නාරම පාර සම්පූර්ණයෙන්ම කැඩිලානේ ඉතින් ගමනා ගමනේ කියන එක අපි ලෝභ කරන්න ඕන වැඩක් නෙමෙයි දැන් මේ පද්ධතිය අපි ක්‍රියාත්මක කරන්න ඕනේ අපි කොයි යන්න ඕනත් අපි මේ රටේ අපි සතුටු වෙන්න ඕනේ අද ගම්බද වශයෙන් පහුගිය කාලේ අපි කොච්චර පාරවල් වලට වීදම් කරාද අද බොරුද කතාව ඕන ගමක ඉඳන් කොන්ක්‍රීට් පාරකට ඇවිල්ලා කෙලිම කාපට් පාරකට ඇවිල්ලා ඕන තරකට යන්න පුළුවන් කොයි තරම් හොඳද අපේ රට අද තමුන්නාසලා දන්නවද ලක්ෂ 14ක් ත්‍රී වීලර් මේ රටේ තියෙනවා ලක්ෂ 14ක් ඒවා කොහෙද යන්නේ පොල් ගස් උඩට යනවද නැහනේ අපේ මේ මාර්ග පද්ධතිය යන්නේ අද ඔබතුමා හොඳට දන්නවා අද අපේ ගම්බද ගෙයක් තියෙනවද ත්‍රී වීලර් එකක් හරි මෝටර් සයිකල් එකක් හරි නැති ගෙයක් තියෙනවද ඇත්තට කල්පනා කරලා බලන්න ඉතින් මේ වගේ දේවල් අපේ රටේ වෙනස් වෙනවා මම නම් කියන්නේ අපේ යටිතල පාසුකම් ක්‍රියාත්මක කිරීමේදී පුළුවන් තරම් අපි ආයෝජනය කරන්න දැන් ප්‍රශ්නයක් තියෙනවා දැන් මම අන්තිමට කතාවට එන්නම් අපි ආධාර ගන්නවා දැන් අපි ආධාර අරගෙන අද විශේෂයෙන් චීන ආධාර චීන රටෙන් ගත්ත ආධාර ගෙවන් ඒ මුදල් ගෙවන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා මොකද අපි උපරිමයට ගිහිල්ලා මෙතුමාගෙන් අහනවා ඇයි අතන ප්‍රමාද වුනේ ඇයි අරක ප්‍රමාද කරේ ඇයි අර අවුට සර්කියුලර් හයිද එතුමාට කරන්න දෙයක් නැහැ චීනෙට ගියහම කියනවා තමුසලාට අපි දීලා ඉවරයි තව දෙන්න බෑ පුරුද ගිය සුමානේ ආවා චීන සෙන්ටර් ඒගොල්ලන්ගේ බැංකුවෙන් ඉම්පෝට් එක්ස්පෝට් බැංක් එකේ බල්ලා කතා කරා මේ ලයිස්තු බල්ලා අපිට ඔය කියන විදිහට සල්ලි දෙන්න බෑ කියලා. එතකොට අපිට වෙන රටවල් වලත් කතා කරන්න වෙනවා. ජපානෙත් එක කතා කරා. ඇයි ජපානේ කතා කරපුවා මොකද්ද තියෙන වැරද්ද? දැන් ජපානේ ගැන මං කියන්න ඕනේ මොකද අපි දන්න නිසා.
එමෙතු ඔබතුමාට තව විනාඩි දෙකකින් නවත්තන්න
පුළුවන්. පහකට වැඩි ගන්න. ඔව්.
හොඳයි.
ජපානේ ඇත්ත කතාව මං කියන්න. ජපානේ මේ කොන්ත්‍රාත් එක දෙනකොට අපිට ජපානයට දෙන්න වුණා මොකද ජපානයෙන් තමයි මේ සල්ලි දුන්නේ. ජපානෙත් සල්ලි දෙන්නේ ජපානේ ප්‍රතිපත්තිය වෙනස් කරලා. මේ අබේ කියන අගමැතිතුමා එනකල් ජපානයේ සල්ලි එළියට යන්න දුන්නේ නැහැ. ඒගොල්ලන්ගේ රට ඇතුළේ රැකගත්තා. නමුත් එතුමාගේ අලුත් ප්‍රතිපත්තිය තමයි විදේශ ආධාර වශයෙන් සහ පුද්ගලික අංශයෙන් ජපාන් සල්ලි පිටරට වලට යවන්න කියලා. ඒකේ පිළිබිඹුවක් තමයි ලංකාවට ඇවිල්ලා කිව්වේ අපි දැන් අධිවේගී මාර්ග වලට සල්ලි දෙන්න ලෑස්ති කියලා. නේද අමතුමා? එතකල් ඒගොල්ලෝ දුන්නේ නැහැ. දෙන්න කැමති නැහැ. ඒ දෙන වෙලාවේ අපේ ගරු අගමැතිතුමා ගියා මම ගියා අපි ගිහිල්ලා ජපානයේ අගමැතිතුමත් එක්ක කතා කරා ජපානයේ ක්‍රමය කවුරු කොන්ත්‍රාත් එක ගත්තත් ඒක ජපාන් විතර නෙමෙයි වෙන රටවලුත් කරන සෙල්ලමක් අංක එක තමයි ඒවට කියන්නේ ටයිඩ් ඒඩ් ඒ ණය දෙනවා නම් ඒ ව්‍යාපෘතිය දෙන්න ඕන ඒ රටේ කම්පැනි එකට දැන් චීනු සල්ලි දෙන්නේ නැහැ ජපානයේ ව්‍යාපෘතියක් කරන්න. ජපානු සල්ලි දෙන්නේ නැහැ චීන අය ලැබුවා ව්‍යාපෘතියක් කරන්න. ඉන්දියන් කාර්යෝ සල්ලි දෙන්නේ නැහැ ජපානු ලව. ඒක අද ලෝකේ ටයිඩ් ඒඩ් කියලා ආධාර දෙනකොට මේක බඳලා තමයි අපේ ගැට ගහලා තමයි ඒක දෙන්නේ. එතකොට ජපානයේ සල්ලි දෙනවා නම් ජපාන් කම්පැනි එකට ඒ ව්‍යාපෘතිය දෙන්න ඕන. ඒක කවුරුත් මේ ආධාර ගැන කතා කරන්න නැහැ දන්නවා. ඒක හොඳ දෙයක් නෙවෙන්න පුළුවන් නමුත් ඒක තමයි සත්‍යය. දැන් එතකොට මුලින්ම මේ තයිසේ කියන කම්පැනි කොම්පැනිය තමයි මේකට ඉල්ලුවේ. ඇත්ත වශයෙන්ම මම හොඳට දන්නවා තයිසේ කියන කම්පැනි එක කලක් ලංකාවේ නෙමෙයි ජපානයේ ටෝකියෝ නුවර බංගලොත් වෙච්ච කම්පැනියක්. නමුත් ඒගොල්ලෝ ආපසු නේද මන්ත්‍රීතුමා ආපහු වියදම් කරලා කොහොම හරි ඒගොල්ලෝ ශක්තිමත් වුණා. ඒගොල්ලෝ එක්තරා මගේ හිතේ මිලියන කීයද 150ද 151ක් 159 එක බිඩ් එකක් දුන්නා. එතකොට ජපන් ආණ්ඩුව කිව්වා ජපන් ආණ්ඩුව කිව්වා අපි ගිය වෙලාවේ මූණට ඔයගොල්ලෝ තරගයක් ඇති කරොත් ඊට වඩා ලාභයට ගන්න පුළුවන් කියලා. කොහොම වුණත් මේ ජපන් චීන කොම්පැනි නමට කවුරු දින්නත් ඒ බිඩ් එක කරනකොට එක අහුවෙලා කරන්නේ. ඒගොල්ලෝ ඒක ඒගොල්ලන්ගේ උපක්‍රමයක්. මොකද මේ වටේ තියෙන එක එක බාන් යම් යම් යන්ත්‍ර සූත්‍රවල විශේෂඥෝ ඒගොල්ලෝ එකක. තව දෙයක විශේෂ ඉතින් ඒගොල්ලෝ කන්සෝෂියම් එකක් තියෙනවා. ඒ කියන්නේ සමූහයක් ඇවිල්ලා තමයි මේ කොන්ත්‍රාත් එක කරන්නේ. ඒතොර ජපානයේ කිව්වා ඔයගොල්ලෝ තයිසේරාරි ඕන දුන්නට මේ ගාන වැඩි. ෆුජිටා කියන අනිත් කොම්පැනියත් එක එකට වැඩි කරලා ආයෙ සැරයක් මේක ටෙන්ඩර් කරන්න කිය. ටෙන්ඩර් කරන්නද ඒකට ඉල්ලගන්නේ. එතකොට මගේ හිතේ බිලියන මිලියන 12ක් නේ. මිලියන 25න් අඩු කරා අලුත් ටෙන්ඩර් එක. ඉතින් අපිට නවත්තන්න බෑ කොම්පැනි දෙකක් එක අහුවෙලා අපේ ගානට ලාභෙට කරනවා නම් දෙන්නෙක් එක අහුනාද තුන්දෙනෙක් එක කරලා හතරද අපිට ඒක ප්‍රශ්නයක් නෑ. ඒ තාක්ෂණික මට්ටමට ඒගොල්ලෝ එන්න ඕනේ. එතකොට තව කවුද කියනවා ෆුජිටා කියලා කියන්නේ ලොකු එකක් නෙමෙයි ලොකු ඒකට ජපන් ආණ්ඩුව ලියුමක් එවලා තියෙනවා. හා ලෝකේ තියෙන ලොකුම එකක්. ඒකත් අමතක කරන්න ජපන් ආණ්ඩුව අසංකල ලියුමක් එවලා තියෙනවා. මේ ෆුජිටා එකට දෙන්න අපි ණය දෙන අය අපි ඕගොල්ලන්ටත් වාසි මේගොල්ලන්ට දෙන එකෙන් ඒ හින්දා කරුණාකර ඒගොල්ලන්ටත් කැබිනට් සෙක්‍රටරි ආසියා ඒ ජපානයේ කැබිනට් සෙක්‍රටරි කියන්නේ ජපානයේ ප්‍රබලම එක්කෙනා. අගමැතිගේ උපදේශක. එයා ලියුමක් අසංකල එවලා තියෙනවා. ඔබතුමාට ඕන වෙලාවක ඒක මගේ තේ සභාගත කරන්න පුළුවන්. එහෙනම් එතන ප්‍රශ්නයක් නැහැ. අපි තර්ක කරන්න පුළුවන් මෙහෙ ඉඳන් මේ කොම්පැනි දුන්නේ ඇයි අර කොම්පැනි දුන්නේ නැත්තේ. අපි බලන්න ඕනේ මිල කීයද. මිලියන 25ක් අඩු කරගන්න පුළුවන් නම් තයිසේ ඊට වැඩි නම් අපිට සාකච්ඡා කරලා මේ මිලියන 25 අඩු කරගන්න පුළුවන් නම් මොකද තියෙන අමාරුව? ෆුජිටා බැහැ නම් ඕන එක්ක එක්ක කතා කරලා මොකද අපි සල්ලි ගෙවන්නේ. ඉස්සර කරෙත් ඒකයි අද කරෙත් ඒකයි කැබිනට් එකේ දාලා සැමතුවා හිටියා. ඒ පර්ෆෝමන්ස් එක ඒ කරපු වැඩේ ඇස්ටිමේට් කරලා ගෙවන්නේ. නැතුව මේකේ ගිවිසුම කැඩුව කවුද අස්සම් කරේ අරම කියලා බලන්නේ නැහැ. ඒ වැඩේ කෙරෙලා නම් තාක්ෂණික වශයෙන් ඒක සාර්ථක නම් ඒ මුදල ගෙවනවා. ඉස්සර කරන්නේත් ඒකයි. දැන් අවසාන ප්‍රශ්නෙට මං එනවා. දැන් මෙච්චර ණය කන්දරාවක් අරගෙන අපි දැන් මොකද කරන්නේ? අපි වෙන වැඩ නොකර ඉන්නවද? මොකද ළඟදිම ජපානෙත් කියයි දැන් චීනෙ කියනවා මේවා ඔක්කොම ණය තුරුස් හදා ගන්න කල අපිට ආයෙ සල්ලි දෙන්න බෑ. එක එක දේවල් අරගෙන එන්න එපා අපි ගාවට. නේද ඇමතුමා? ඒගොල්ලෝ කියනවා. එතකොට කොහොමද අපි මේ ණය බර අඩු කරගන්න ඕනේ? ඒකට චීනය කියන එකත් එකයි වියට්නාම කියන එකත් එකයි ඇමරිකාව කියන එකයි ජපානය කියන එක තමයි සාමූහික විදිහට මේ වියදම් කරපු දේවල් හම්බන්තට වෙන්න පුළුවන් මත්තල වෙන්න පුළුවන් ඕනේ කොයි අරගෙන ඕගොල්ලෝ ණය දීපු මිනිත්තු සල්ලි දීලා අපිත් සල්ලි දීලා ඒ ණයෙන් මිදෙන්න කියනවා. ඉතින් ඒකට වෙන විකල්පයක් නැහැ අපිට. අපි කොච්චර කෑ ගැව්වත් ඔය සමූහ ගිවිසුම් නැතුව එහෙමනම් අනාගතේ වැඩ කරන්නත් බෑ. ඒ දෙකම එකට කතා කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපි බදු වැඩි කරලා ඒ බදු අරගෙන ණය ගෙවන්න පිටරටවල් වලට යවන්න ඕනේ. මිනිසුන්ගේ ණය කරගන්න වෙනවා. ඉතින් ආණ්ඩුවක් වුණාම එක්කෝ අපේ අපනයන වලින් සල්ලි හම්බ කරලා නැත්නම් බදු වලින් සල්ලි හම්බ කරලා ගෙවන්න ඕනේ. ඒක කරපු ගමන් අපේ මිනිසුන්ට ඒක වදයක්. ඇයිද? කවුද දෙයියනේ තව බදු ගෙවන්න කැමති? ඒතොර එතනින් යන්න බෑ. අර පැත්තෙන් අපිට අලුත් ව්‍යාපෘති වලට යන්න බෑ. කොයි ආණ්ඩුව වුණත් මේ ණය වලින් කොටසක් ගෙවන්නේ නැතුව. ඒ රටවල්ම කියනවා අපි ඉස්සල්ලාම චීන ජනාධිපතිතුමාට කිව්වේ කරුණාකර මේ ණය කපා හරින්න කියලා. සමහර රටවල් වලට ඉස්සර වෙන රටවල් කපා චීනේ කියනවා අපිට කපා හරින්න බෑ. අපි හැම රටටම ණය දීලා තියෙනවා. ඕගොල්ලෝ විතරක් ඒක කපා හැදුවොත් හෙට වෙනකොට රටවල් 330ක් 40ක් අපි ගාවට එයි. ඒගොල්ලෝ මුදල් අමාත්‍යාංශ කැමති නෑ ඒකට. ඒ හින්දා එකම යෝජනාව තමයි මේ හවුල් ව්‍යාපාර හදලා ඕගොල්ලොත් ඒක තියාගෙන මේ ණය ගෙවන්න. ඒම කෙරුවොත් තමයි අපිට තව අලුත් වැඩ ව්‍යාපාර ආරම්භ කරන්න පුළුවන් වෙන්නේ. අන්න ඒකයි ඒ ප්‍රතිපත්තියෙන්ද අපි දෙපැත්තට චෝදනා කර කර ඉන්න ඕනේ. ඔබතුමා මොහොම හොඳ යෝජනාවක් කරා, අපි ඔක්කොම එකහුවෙලා මේ පොදු ව්‍යාපෘති අපි ක්‍රියාත්මක කරමු. විවේචනය කරන එක සම්පූර්ණ අයිතිය තියෙනවා මුන්නාසන්. පාර්ලිමේන්තුවට අයිතිය තියෙනවා. ඕනෑම ප්‍රශ්නයක් අහන්න, ඕන විවේචනයක් කරන්න. ඒක ගැන ප්‍රශ්නයක් නැහැ. නමුත් මම කියන්නේ මේ පොදු වැඩ අපි බලපුවාම ඉතිහාසයේ දෙගොල්ලම එකම සැලැස්ම තමයි ක්‍රියාත්මක කරලා තියෙන්නේ. එකම ව්‍යාපෘති තමයි ක්‍රියාත්මක කරලා තියෙන්නේ. එකම පිවිසුම් දොරටු තමයි දෙගොල්ලම කරලා තියෙන්නේ. දැන් ඔය පාරවල්වල පිවිසුම් අහන්න අපේ චමල් ඇමතිතුමාගේ දැන් ඔය දකුණට හදන පිවිසුම් මාර්ග ඔක්කොම ඒ කාලේ තීරණය කරපුවා. නැත්තම් බබරන්ද ගැන එක්කෙනෙක් කියයිද, විටිය ගැන තව එක්කෙනෙක් කියයිද? නෑ, එකම දේ. ඒ හින්දා විවේචනය කරන්න පුළුවන්, තර්ක විතර්ක කරන්න පුළුවන්. නමුත් මේ වැඩ අපි තව තව මේ රටට යටිතල පහසුකම් ගන්න ක්‍රියාමාර්ගය යෙදෙන්න ඕනයි කියමින් තමුන් අන්සලා සියලු දෙනාටම මගේ ස්තුතිය ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය.
බොහොම ස්තුතියි.